You're with SBS Radio. Find more great stories in your language at sbs.com.au.
ගිවිගෙනන සතියේ ක්‍රීඩා පිටිවල සිද්ධ වෙච්ච උණුසුම් තතුවිත්ති පිළිබඳව අවධානය යොමු කරන්නයි දැන් සූදානම් වෙන්නේ SBS සිංහල වැඩසටහනේ සතියේ ක්‍රීඩා විග්‍රහයත් සමග. මේ ගිවිගෙනන සතිය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට මහත්සේ වැදගත් වූ සතියක් බවට අපි අනිවාර්යයෙන්ම කියන්නට ඕන. අපි මේ පිළිබඳව ගිය සතියේත් විටින් විට මතක් කරා. ඒ තමයි ශ්‍රී ලංකාවෙන් බිහි වෙච්ච සුපිරිතම වමත් දඟපන්දු යවන්නාවන රංගන හේරත් තමන්ගේ ටෙස්ට් ක්‍රිකට් ජීවිතයට සමුදීම. මේ පිළිබඳව අපි කතාබහ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සියලු විස්තර කතා කරන්න අපිත් එක්ක අදත් සුපුරුදු විදිහටම සම්බන්ධ වෙනවා ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. අයිබෝවන් සුබෝදසනක් රංගන.
අයිබෝවන් මතුර සුබෝදසනක්.
හොඳයි, අපි පටන් ගමු මේ වන විට ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන පළවෙනි ටෙස්ට් ක්‍රිකට් තරඟය පිළිබඳව. ඊයේ දිනේදී තරඟය අවසන් වෙන විට ශ්‍රී ලංකාව සහ එංගලන්තය සිටින තැන් කොහොමද සහ නවතම විස්තර කොහොමද කියලා අපි කතා බහ කරමු රංගන මුලින්ම.
අදට තරඟයේ තුන්වන දිනේ නිමාවට පත්වන විට මෙම තරඟය සුපුරුදු පරිදි ගාලු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරඟයකදී මෙන්ම ජයග්‍රහී ප්‍රතිඵලයක් සහිතව නිමාවට පත්වීමේ ලක්ෂණ ප්‍රදර්ශනයක පෙරමින් ශ්‍රී ලංකා කණ්ඩායම තමන්ගේ දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටියා. හඹා යන ඉලක්කය ජයග්‍රහණය සඳහා ලකුණු 462ක්. ඒ අනුව තුන්වන දිනේ නිමාවට පත්වන විට තමන්ගේ දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙකු නොදැවි ලකුණු 15ක් ලබාගෙන සිටියා. ඒ අනුව මෙම තරගයේ ජයග්‍රහණය කරනවා නම් ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් දින දෙකක් ඉතිරිව තිබෙනවා. ලබාගත යුතු ලකුණු සංඛ්‍යාව 447ක්. මෙන්න මේ තත්ත්වයේ සිට තමයි තරගය තුන්වන දිනේ නිමාවට පත්ුනේ. සඳහන් කරන්නට ඕනේ මෙම තරගයේදී ප්‍රථම ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම ලබාගත් ලකුණු 342ක්. එය ප්‍රධාන වශයෙන්ම තමන්ගේ මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කරන කඩුලු රකින සුලක වෙන්පෝක්ගේ ශතකය නිසාවෙන් කියන්නට ඕනේ. නැතිනම් එක් අවස්ථාවක එංගලන්ත කණ්ඩායම කඩුලු 5ක් බිඳ වැටී සිටියා ලකුණු 30කට. එයනෝ ඔහුගේ ඉනිම නිසාවෙන් එංගලන්තය ඉතාමත්ම ස්ථාවර ප්‍රථම ඉනිමක් ක්‍රීඩා කරනු දක්නට ලැබුණා. ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම තමන්ගේ ප්‍රථම ඉනිමට සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 203ක් පමණයි. ඇන්ජලෝ මැති බොහෝ කලකට පසුව ලකුණු 52ක් ලබා ගන්නා ආකාරයත් අපට දක්නට ලැබුණා. ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සඳහන් කරන්නට ඕනේ එංගලන්ත ප්‍රථම ඉනිම වෙනුවෙන් දිල්ුවන් පෙරේරා කඩුලු 5ක් බිඳෙහිලීමට සමත් වුණා. ලක්මාල් කඩුලු 3ක් බිඳෙහිලීමටත් සමත් වුණා. ඒ අනුව දිල්ුවන් පෙරේරා තමන්ගේ වගකීම මේවන විට මනාව තේරුම් අරගෙන තිබෙන පන්දු යවන්නෙක් ලෙසත් අපට සඳහන් කිරීමට හැකියාව තිබෙනවා. කෙසේ වෙතත් ප්‍රථම ඉනිමේ වාසියක් සමගින් තමන්ගේ දෙවන ඉනිම ක්‍රීඩා කිරීම සඳහා සිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම තමන්ගේ දෙවන ඉනිම සඳහා කඩුලු 6ක් වැඩි ලකුණු 222ක් ලබා ගනිමින් තමන්ගේ ඉනිම අත්විඳ වනු ලැබුවා. එෙහිදී පීටර් ජෙනින්ග්ස් ලකුණු 146ක් ලබාගෙන එංගලන්ත ඉනිම ඉතාමත්ම සාවර ශක්තිමත් තත්වයකට ගෙනීමට සමත් වුණා. එනෝ තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 462ක ජයග්‍රහණ ඉලක්කයක් තිබුණේ මෙම තරගයේ ජයග්‍රහණය කරනවා නම් කියලා බොහෝ දෙනෙකු බලාපොරොත්තු වුණා. මෙය ශ්‍රී ලංකාව වෙනුවෙන් රංගන හේරත් ක්‍රීඩා කරන්නා වූ අවසන් ටෙස්ට් තරගය නිසාවෙන්ම ඔහුට ගාල්ල ක්‍රීඩාංගණයේ ජයග්‍රහණයක් සමගින් සමුදීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙයි කියලා. නමුත් මෙම තරගයේ තම තීරුවේ ක්‍රියාකාරීත්වය වගේම ප්‍රථම ඉනිමේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා කළ ආකාරය දෙස බලන විට එතරම්ම පහසු කටයුත්තක් වේදැයි අපට කීමට හැකියාවක් නැහැ මදුර. නමුත් සඳහන් කරන්නට ඕනේ තුන්වන දිනේ ආරම්භයේදී තනතිරුවේ වාර්තාවට අනුව එම තනතිරුව පන්දු යවන්නන්ට එතරම්ම යෝග්‍ය තනතිරුවක් නොවේ. නමුත් සිව්වන ඉනිම කියන්නේ ගාල්ල ක්‍රීඩාංගණයේ අතිශයින්ම තීරණාත්මක ඉනිමක්. යනුව ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක් තිබෙනවා රංගන හේරත් වෙනුවෙන් ජයග්‍රහණයක් සහිතව හෝ අවම වශයෙන් ජය පරාජයෙන් තොරව හෝ තරගය අවතන් කිරීමට අපට වාර්තා වන ආකාරයට ඊයේ රාත්‍රියේ ගාල්ලට දැඩි වර්ෂාපතනයක් ඇති වුණා කොළඹ ප්‍රදේශයට වගේම. ඒ අනුව යම් ආකාරයකින් වර්ෂාවෙන් තරගයට බාධා වීමටත් ඉඩ තිබෙන බවත් අප මතක තබා ගත යුතුයි. ඒ අනුව රංගන හේරත් තමන්ගේ ටෙස්ට් ක්‍රිකට් දිවිය නිමාවට පත් කරන්නේ කඩුලු 433ක් ලබා ගනිමින්. නමුත් දෙවන ඉනිමේදී සමත් වුණා කඩුලු 2ක් බිඳෙහිලීමට දිල්රුවන් පෙරේරා සමගින්. ඒ අනුව තමයි ටෙස්ට් කඩුලු 433ක් ලබා ගනිමින් රංගන හේරත් තමන්ගේ ටෙස්ට් ක්‍රිකට් දිවිය නිමාවට පත් කරන්නට සමත් වනවා. 1999 දී ගාල්ලේදී ආරම්භ කළ ටෙස්ට් ක්‍රිකට් ජීවිතය ගාල්ලේදීම ඔහු මේ ආකාරයෙන් සීමාවට පත් කරන ආකාරය දක්නට ලැබුණා. මේ සුපිරි ක්‍රීඩකයාගේ අවසන් තරගයේ නැරඹීම සඳහා ඔහුගේ එවකට සමකාලීන ක්‍රීඩකයන් වූ අර්ජුන රණතුංග, රොමේෂ් කලවිතාරණ, සනත් ජයසූරිය ඇතුළු බොහෝ පැරණි ක්‍රීඩකයන් පැමිණ සිටින ආකාරයත් අපට දක්නට ලැබුණා. ඒ වගේම මෙම තරගයේදී දින පහ සඳහාම වෙන් කළ ප්‍රවේශ පත්‍ර සියල්ලම විකිණි අවසන් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටි අති විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් එම තරගයේ නැරඹීම සඳහා පැමිණ සිටි ආකාරය අපට දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම එංගලන්තයේ සිට පැමිණි බාමිආමි ප්‍රේක්ෂකයන් අති විශාල ප්‍රමාණයකුත් එම තරගය නැරඹන ආකාරය අපට දක්නට ලැබෙනවා. මදුර අපමීට පෙරත් සඳහන් කළ ආකාරයට යම් ආකාරයකින් ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය මෙම ස්ථානයෙන් අයින් කරනවා නම් මේ වසරෙන් පසුව මෙය ගාල්ලේදී පැවැත්වෙන අවසන් තරගයේ බවත් සඳහන් කරන්නට ඕනේ. නමුත් අපට මේ වන විට දැනගන්නට ලැබෙන ආකාරයට මෙම ක්‍රීඩාංගණය මෙම ස්ථානයෙන් ඉවත් කරන්නේ නැති බවටත් අපට ආණ්ඩුව පාර්ශ්වයෙන් යම් ආකාරයක සහතිකයක් ලැබී තිබෙනවා. ඒ කාරණාව සම්බන්ධයෙන් අපට දැන්වම නිශ්චිතවම යමක් සඳහන් කිරීමට හැකියාවක් නැහැ. ඒ වගේම මෙම තරගයේ අතරතුර ප්‍රථම දිනේදී ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් යම් ආබාධයකට ලක් වුණා ඔහුගේ පාදේ. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සඳහන් කරන ආකාරයට එය දරුණු ආබාධිත තත්ත්වයක් නොවේ. ඔහු මේ තරගයේ ක්‍රීඩා කරන බව ඔවුන් සඳහන් කරනවා. නමුත් මේ ආබාධය සම්බන්ධයෙන් වෛද්‍යවරු නිරන්තරයෙන් අවධානයෙන් සිටින බවත් ඔවුන් සඳහන් කර තිබෙනවා. මෙන්න මේ ආකාරයෙන් තමයි මදුර ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ සහ ඒ ආශ්‍රිත තොරතුරු අපට වාර්තා කිරීමට සිදුවන්නේ.
හොඳරංගන අපි ඊළඟට අවධානය යොමු කරන්නෙත් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් උයි වුමන්ස් T20 World Cup එකේ හැමතත් මේ කාන්තා ක්‍රිකට් 2020 තරඟාවලිය ලෝක ශූරතා තරඟාවලිය අද දවසේදී ආරම්භ වෙනවා. අපි කැමති ශ්‍රී ලංකා කණ්ඩායමේ දායකත්වය සහ මෙතෙක් පැවති පුහුණු තරඟවල විස්තර දැනගන්නට.
අතීතයේ කොඩේ දේශයේ ආරම්භ වන මේ තරඟාවලියේදී ශ්‍රී ලංකාවේ සත්වයේ පිළිබඳව අප පසුගිය සැපයේදී කතා බහ කළා. ඒ වගේම අපි තවත් තොරතුරු කිහිපයක් ඉදිරිපත් කිරීමට සූදානම්. අද දිනේදී ආරම්භ වන මේ තරඟාවලිය සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ආභූෂාවරය පිළිබඳව මෙතෙක් පැවති තරඟාවලි පහක් තුළ ශ්‍රී ලංකාව 2020 තරඟ 20කට සහභාගී වී ජයග්‍රහණ 6ක් පමණයි වාර්තා කිරීමට සමත් වී තිබෙන්නේ. ඒ වගේම ඔවුන් කිසිදු අවස්ථාවක තරඟාවලියේ දෙවන වටේට පිවිසීමට සමත් වී නැහැ. නමුත් චමර යටපත්තු නායිකාව තමයි මෙහිදී ශ්‍රී ලංකාවේ සුවිශේෂිතම ක්‍රීඩිකාව බවට පත්වන්නේ. 2020 තරඟ 67කට ඇය මේ දක්වා සහභාගී වී තිබුණත් එක් නිමකදී පමණයි සමත් වී තිබෙන්නේ ලකුණු 50ක් ලබා ගන්නට. ඒ අනුව මෙම තරඟාවලියේදී ඇයගේ දක්ෂතා ශ්‍රී ලංකාව පැත්තෙන් අතිශයින්ම තීරණාත්මක බවක් සඳහන් කරන්නට ඕනේ. ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා රටේ කොඩෙල් වීදී 2020 තරඟ 14කට සහභාගී වී තිබෙනවා. තරඟ දෙකක් පමණයි ජයග්‍රහණය කර තිබෙන්නේ. තරඟ 11ක්ම පරාජයට පත් වී තිබෙනවා. ඒ වගේම මේ 2018 වසර තුල ශ්‍රී ලංකාව මේ දක්වා 2020 තරඟ 13කට සහභාගී වී තරඟ 3ක් පමණයි ජයග්‍රහණය කර තිබෙන්නේ. තරඟ 9ක්ම පරාජයට පත් වී තිබෙනවා. ඒනුව මේ තරඟාවලියට එක්වන කණ්ඩායම් 10 අතුරින් අඩුම ජයග්‍රහී ප්‍රතිශතයකට ගිහින් කියන්නේ ශ්‍රී ලංකාවයි. ඒ 123.08. ඒ අනුව බලන කල ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරඟාවලියට පිවිසෙන්නේ ඉතාමත්ම ඊඩනයක් සහිත තත්ත්වයක් යටතේ. මේ අනුව බලන විට තමන්ගේ මෙම සතියේ ආරම්භයේදී පැවැත්වුණ අපූර්ව තරඟ දෙකක් එම තරඟ දෙකෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුණා. අද ආරම්භ වන තරඟාවලියේ තමන්ගේ පළමු තරඟයට එළඹෙන 11 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය සමගින් ලිහිණ දෙනවා. ඉතාමත්ම ප්‍රබල තරඟාවලියක්. අපි බලමු එළඹෙන සතියේදී ශ්‍රී ලංකා කණ්ඩායම කොයි තැනද මේ තරඟාවලියේ රැඳී සිටින්නේ කියන කාරණාව මදුර.
හොඳරංගන අපි ඊළඟට කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සහ දේශපාලනය සම්බන්ධයෙන්. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යවරයා මේ සතියේ මුල භාගයේදී තවත් විශේෂ ප්‍රකාශයක් කළා. ඒ තමයි ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සිටින සියලුම ක්‍රීඩකයන් තමන්ගේ වත්කම් හෙළි කළ යුතුයි කියලා අලුතෙන් නීති සම්පාදනය කිරීමට ඔහු බලාපොරොත්තු වෙනවා කියලා. මේ කාරණාවට පෙර ආතුව ජාතික කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් ස්වේච්ඡාවෙන් මේ සඳහා දායක වෙන්නට කැමැත්ත පළ කරලා තිබුණා. රංගන අපි කැමැති මේ පිළිබඳව විස්තරය දැනගන්නට.
මදුර පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු මාධ්‍ය හමුවකදී තමයි ක්‍රීඩා අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් පළ කර සිටියේ. ඔහු සඳහන් කරන ආකාරයට මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලුම ක්‍රීඩකයන් කැමැත්ත පළ කර තිබෙනවා. ස්වේච්ඡාවෙන්ම සෑම වසරක් අවසානයේදීම තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට මේ ඉතාමත්ම හොඳ තත්වයක් ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළා. මේදී සඳහන් කරන්නට ඕන කිසිදු ආකාරයකින් නීතිමය බැඳීමක් නැහැ. කිසිදු ක්‍රීඩකයෙකු තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන්නට ස්වේච්ඡාවෙන්ම හෝ එවන් නීතියක් ශ්‍රී ලංකාව තුළ නැහැ. යම් හදිසි අවශ්‍යතාවක් හෝ නීතිමය පරීක්ෂණයක් සිදුවනවා නම් පමණයි අධිකරණ නියෝගයක් මත මේ ආකාරයෙන් වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට මීට පෙර අවස්ථාව තිබේ. නමුත් සෑම ක්‍රිකට් ක්‍රීඩකයෙකුම තමන්ගේ කැමැත්ත පළ කර තිබෙනවා. මීට ප්‍රධානතම හේතුව ලෙස ක්‍රීඩකින් දක්වා තිබෙන්නේ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධාකාරයේ ක්‍රීඩකින්ගේ නම් හෙළි කරනවා මොවුන් තරඟ පාවා දීමේ සිදුවීම් වලට සම්බන්ධ බවට, මෙය ක්‍රීඩකින් තමන්ගේ පෞද්ගලිකත්වයට ඉතාමත්ම හානියක් බව ක්‍රීඩා අමාත්‍යවරයාට දන්වා තිබෙනවා. මේ අනුව තමන්ට යම් ආකාරයක චෝදනාවක් තිබෙනවා නම් එයින් නිදහස් වීමට ක්‍රීඩකින්ට යම් ආකාරයකින් වස්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම ඉතාමත්ම වැදගත් සාධකයක් ලෙස දක්වා ක්‍රීඩකින් තමන්ගේ කැමැත්ත පළ කර තිබෙනවා. නමුත් තවමත් මෙය ශ්‍රී ලංකාව තුළ අනිවාර්ය නීතියක් නොවේ. ක්‍රීඩා අමාත්‍යවරයා ඉතාමත්ම ඉහලින් ක්‍රීඩකින්ගේ මේ ක්‍රියාව අගය කොට තිබෙන බවත් සඳහන් කරන්නට ඕනේ. ඒ වගේම සිද්ධු ක්‍රීඩකයෙක්ගේ නමක් ICC විසින් ඉදිරිපත් කර නැති බවත් ක්‍රීඩා අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා. මේ වන විට පරීක්ෂණයක් සඳහා කැඳවා තිබෙන චෝදනා පත්‍ර දෙකක් ඉදිරිපත් කර තිබෙන්නේ සනත් ජයසූරියට සහ නුවන් කොවිසාට පමණයි. ඒ හැර වෙනත් හිටපු හෝ වත්මන් ක්‍රීඩකයින් කිසිවෙකුගේ නමක් ICC ප්‍රසිද්ධියට පත් කර නැති බවත්, යන කිසිදු ක්‍රීඩකයෙක්ගේ නමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මේ ආකාරයෙන් ප්‍රසිද්ධ කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි කාරණාවක් බවත් ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා. ඒ වගේම ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කරනවා ඉදිරියේදී නීති සම්පාදනය කිරීමට බලාපොරොත්තු වන බව. ශ්‍රී ලංකාවේ සෑම ක්‍රීඩා තරගයක් වගේම අදාළ නිලධාරීන් ඒ වගේම ක්‍රීඩකයින් අසරක් අවසානයේදී තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම නීතියක් ලෙස ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු මෙහිදී සඳහන් කර තිබෙනවා. විශේෂයෙන්ම පරිපාලකයනුත් තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු බව තමයි ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කරන්නේ. මේ අතරතුර ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් පසුගිය සතියේදී තවත් අපට වැදගත් කාරණාවක් සඳහන් කරන්නට තිබෙනවා. අපට සාර්ථක කර ගැනීමට හැකියාව ලැබූ ඒ තමයි පල්ලේ කැලේදී පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ යම් ආකාරයකින් පැවැත්වීම අවිනිශ්චිත තත්ත්වයකට පත් වී තිබුණා. ක්‍රීඩකින් නවාතැන් ගන්නා හෝටලයේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර ඇති වී තිබූ යම් ආකාරයක මතභේදාත්මක තත්ත්වයක් නිසාවෙන් අදාළ හෝටලයට ගෙවිය යුතු මුදල් සම්බන්ධයෙන් එකඟතාවක් ඇති වී නොතිබීමේ තත්ත්වය මත එම හෝටලය ක්‍රීඩකින් නවාතැන් ගැනීම ප්‍රතික්ෂේප කර තිබුණා. විශේෂ වෙතත් ක්‍රීඩා අමාත්‍ය ෆයිසමුත් සභා මහතාගේ මැදිහත් වීමෙන් එම අවස්ථාව සමතයකට පත් කරගෙන තිබෙනවා. ඒ අනුව නියමිත පරිදි පල්ලේ කැලේදී දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පැවැත්වෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.
හොඳයි, අපි තවත් දේශපාලනය සහ ක්‍රිකට් ඈඳුරු කතාවක් පිළිබඳව තමයි අවධානය යොමු කරන්නේ. ඊළඟටත් ශ්‍රී ලංකාවෙන් බිහිවෙච්ච වගේම ලෝකයේ විශිෂ්ටතම දඟපන්දු යවන්නා විදිහට සැලකෙන මුත්තය මුරලිදරන් වර්තමාන ශ්‍රී ලංකාවේ දේශපාලනය පිළිබඳව කතාබහකට එළඹිලා තිබුණා. ඔහු ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් තමන්ගේ ඒ සාකච්ඡාවේදී ප්‍රකාශ කරා. මුරලි සාමාන්‍ය මේ වගේ කතා කරන කෙනෙක් නෙවෙයි නේද රංගන?
මතර ඔහු ක්‍රීඩාවෙන් පිටට යමක් සඳහන් කරන්න ඉතාමත්ම කලාතුරකින් ඔහුගේ ක්‍රීඩා දිවිය තුළත් ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසුවත් ඔහු කිසිදු අවස්ථාවක රටේ දේශපාලනය සම්බන්ධයෙන් අදහස් පළ කිරීමෙන් වැළකී සිටියා. නමුත් ඔහු මේ අවස්ථාවේදී BBC සිංහල සේවයේ සමජ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රසිද්ධියේම තමන්ගේ අදහස් ඉදිරිපත් කරන ආකාරය දක්නට ලැබුණා. ඒ වගේම ඔහු එහිදී සඳහන් කරනවා මේ අදහස් සම්බන්ධයෙන් ජනතාව ඇතැම් විට විරෝධයක් පළ කරයි. නමුත් මා මේ අවස්ථාවේදී මාගේ පෞද්ගලික ස්වාධීන මතය රට වෙනුවෙන් ඉදිරිපත් කළ යුතු බවට යනුව තමයි මුරලි ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලනය වගේම රටේ ජන වර්ග අතර යම් ගැටුමක් තිබෙනවා නම් මතවාදී ආකාරයෙන් යම් ගැටුමක් තිබෙනවා නම් ඒ සම්බන්ධයෙනුත් තමන්ගේ මතය ප්‍රසිද්ධියේ ඉදිරිපත් කළ තිබෙනවා. මෙන්න මේ ආකාරයෙන් තමයි මුත්තයා මුරලිදරන් පසුගියදා මේ ජාත්‍යන්තර මාධ්‍ය වෙත වත්මන් දේශපාලනය සහ ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියේ.
දැන් තියෙන අර්බුදය ගත්තොත් එහෙම මම හිතන්නේ මේක ඇවිල්ලා සුප්‍රීම් කෝට්ටේට ගිහිල්ලා නඩුවක් දාලා බේරගන්න. මේකට මිනිසුන් අදින්න එපා. අහිංසක මිනිස්සු අද ඉන්නවා ලංකාවේ 100%ක් විතර දවසේ පඩියට වැඩ කරන කට්ටිය. උනාරි උන ගාම මේගොල්ලන් කන්නේ නැහැ. ඒකින්ද මම කියන්නේ මේ රටේ ඉස්ලාම් බලන්න ඕනේ මිනිසුන්ට වනි ඔය ප්‍රජාතන්ත්‍රවාදී නීතිය. ඒව සෙකන්ඩරි තින්. කෝ මේසික් කැමතුණු වෙලා කෝ ඉස්කෝලේ යනකොට ළමයින්ට ඉගෙනීමක් බුද්ධියක් දෙන එක. ඒකනේ ඉම්පෝටන්ට්. මොනවාද උතුරට කියලා වේද දේශපාලන විසඳුමක් වාඩ දෙන්න පුළුවන් කියන්න මට. වැරදි දේවල් වුණා දෙපැත්තෙන්. පොලිටිකල් ගේම් එකේදී අයිති ප්‍රයෝජනේ අරන් තමයි මේ මිනිස්සුන්ට මේවා කරේ. ඒකෙන් මුළු රටම මේවා වුණා. ඉතින් 2009 න් පස්සේ දැන් ඒගොල්ලන් ඉල්ලනවා නම් අපේ ප්‍රජාය තියනේ මේක නෑ අරක නෑ කියලා. ඉතින් ඇත්ත කියන්නේ සාමාන්‍ය වෙන්න එපා අපිත් 180ක් ඉන්නේ සිංහල බුද්දිස් කට්ටිය. ඒගොල්ලන්ට අයිති මේ රට. කොච්චර නෑ කිව්වත්. අපි සුළු ජාතිකයෝ. දැන් මං යන්නේ සිංහල මුස්ලිම් බර්ගර් කියලා බල්ලද මට සපෝට් කරේ. දැන් මේගොල්ලන් කරන්නේ බොරුවට මෙතන ඇවිල්ලා අපි මේ පෙනී සිටිනවා මේ පෙනීසන ඇත්තටම සාමාන්‍ය මිනිහා ගැන බල්ලා නෑ.
ඒත් සමගින් අදවසේද අපි සතිය ක්‍රඩා විග්‍රහ නිමාවට පත් කරන්න බලාපොත්තින අපි ලබන සතිය සිකුරාදානවත හමයමු ගවිගෙන සතියේ උණුසුම් ක්‍රඩා තතුති සමඟ අපි සමග සම්බන්ධ වනේ ශලංකාවේ සිට ක්‍රඩා මාධ්‍ය විදිරංගන සිනවරත්න රංගනට බොහොමත්ම ස්තුති අපි ලබන සිකුරාද හමයමු සුභ සතියන්තය ප්‍රාර්ථනා කරනවා.
Want to hear more stories like this? Subscribe to our regular podcasts on iTunes.